ආනාපාන සතිය වැඩෙනකොට ඔව් හුස්ම දිහා තමයි බලන්නකොට ටිකක් වෙලා යනකොට එක එක ඒවා දැනෙන්න පුළුවන්. වෙනදා දැනුම් නැති වෙනදත් ඔය දැනීම් තියෙනවා. ඉතින් ඒවා දැනෙන්නේ වෙන වැඩවලින් ද. දැන් හිත නිෂ්කලංක වෙනකොට ටික ටික දැනෙන්න ගන්නවා එක එක ඒවා. විශේෂයෙන් මේ ශරීරයේ මුලින්ම සද්ද ඇහෙන්න ගන්නවා ඔක්කොම වටේ පිටේ තියෙන නේද? ඒ වයින් ටික ටික අවධානය අයින් වෙලා මේ හුස්මටම අවධානය යොමු වෙනකොට හිත සංසුන් වෙනකොට මේ ටික ටික සමහර විට හුස්මත් සියුම් මුලින් ටිකක් ලොකුවට දැනෙනවා පස්සේ ටික ටික ඒවත් සියුම් වෙලා යයි ඈ. මම ඉතින් තව ගොඩාක් වෙලා ඉන්නකොට ඒ කියන්නේ හිත එකඟ වෙන්න ඊළඟ පැංගේ ඍතුම් තියෙන ඒවා දැනෙන්න ගනි ඈ. ලොකුවට එන ඒවා දැනෙන්න ගන්න. ඒකට ඒ වයිනොත් ටික ටික අවධානය අඩු වෙවි අඩු වෙනවා කියන්නේ මේ හුස්මටම අවධානය යොමු වෙනකොට ඊළඟට දැන් දඟලන්න එහෙම ඕනේ නැහැ. ඈ ඉරියව් වෙනස් කරන්න ඕනේ නැහැ. හොඳට අවධානය යොමු වෙනවා. ඊළඟට එක එක සියුම් දැනීම් දැනෙන්න ගන්න. සියුම් දැනීම් කියන්නේ සමහර විට මේ heart beat එක වෙන්න පුළුවන් නා පපුව ඩඩක් ගන්නවා වගේ නාඩි වැටෙනවා වෙන්න පුළුවන් ඈ. ඔව් එක තැනක් නෙමෙයි එක එක්කෙනාට ඒ දැනෙන තැන වෙනස් වෙනවා. මේ ඔළුව හරිය කොහේ හරි මොනව හරි ඔය යාන්තම් හිරි වැටෙනවා වෙන්න පුළුවන්. නැත්නම් නිකන් පොඩි වේදනාවක් දුවනවා වගේ දැනෙන්න පුළුවන්. එක තැනක තිබිලා ඔබ බලා ඉන්නකොට ටිකක් යනවා නැත්නම් ඔපේ දැන් මේ මෙහෙමම දැනෙන්න ඕන නෑ. ඊළඟට ඕවා හොයන්න යන්න එපා. මේ හුස්ම පැත්තක තියලා හරි සමන්ගේ ප්‍රධාන දේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට සිහිය තියාගෙන ඉන්න එක. ඒ ඉන්න අතරේ සමහර විට ඒක එක ඒවා වෙනදා දැනුම් නැති ඒවා දැනෙන්න ගන්නවා. ඒක එක පැත්තකින් හොඳයි. ඒ වෙනදා දැකලා නෑ ඕවා නැතුව නෙවෙයි ඕවා තිබිලා තියෙනවා. ඕවා දකින්න තරම් හිතේ නිෂ්කලංක භාවයක් තිබිලා නෑ. ඉතින් දැන් එක එක ඒවා පේන්න ගන්නවා. පේන්න කියන්නේ දැනෙනවා. ඉතින් පළවෙනි දේ ඉතින් දැන් පපුව ඩඩක් ගන්නවා ලොකුවට ඇහෙනවා. ඈ බය වෙන්න එපා. ඔය තියෙන සද්දේම තමයි ඇහෙන්නේ. නාඩි වැටෙනවා. ඒකට ඇහෙනවනම් අහගෙන ඉන්න. දැන් ඔරලෝසුවේ සද්දේ ඇහෙන්න පුළුවන්. ඒක ගොඩක් අය අත්දැකලා ඇති. නිකන් ඉති ඔරලෝසුවේ තියෙනවද නැද්දවත් දන්නේ නෑ නේද? මෙන්නට හිත එකඟ වෙනකොට හරි සද්දේ ඊයේ. ඈ ලොකුවට ඇහෙන්න ගන්න. ඒ පොඩි සද්ද හොඳට ඇහෙන්න ගන්න. ඔව් ඒක එක පැත්තක් තමයි. ඒ හිතේ සංසුන් වීම තමයි ඔය පෙන්න. ඒක හොඳයි. හිත ටිකක් සමාධි වෙලා තියෙනවා. කයිවා හොඳට ඇහෙනවා. එතකොට එක වැඩක් තමයි තමන්ට ඒක අහගෙන ඉන්න පුළුවන්. අවුරුදුසේ සියුම් සද්ද ඇහෙනවා නම් හොඳට අහගෙන ඉන්න. ඒක හිත දිවීමක් නෙවෙයි. හිතන්න පුළුවන් ආ දැන් මෙතන අවධානය නැහැ නේ වෙන මොකක්ද නැහැ. ඒ වගේ ඒකාකාරී දෙයක්කට අවධානය යොමු කරගෙන හිටියට අවධානය කැඩෙන්නේ නැහැ. දැන් නාඩි වැටෙනවා දැනෙනවා නම් ඒක සමන්ට ඕනනම් ඒක කවුන්ට් කරන්න පුළුවන් නේද? එකයි දෙකයි කියලා එහෙම කරන්න ඕනේ නැහැ. ඒකට නිකන් අවධානය තියාගෙන බලා ඉන්න. පපුව ඩඩක් ගන්නවා නම් ඒකත් බලා ඉන්න. ටිකක් ඒක වැඩි වෙයි බලා ඉන්න ඔබට. බය වෙන්න එපා. ඕන එකක් තමන්ට ඒ දැනෙන දේ බලා ඉන්න. එතකොට එකාකාරී දෙයක් නේ කියන්නේ. ඈ දැන් නාඩි වැඩෙන එක එකාකාරී නේ. ඔරලෝසුවේ සද්ද එකාකාරී. ඈ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. ඒකත් එකාකාරී. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට දිගට තියෙන දෙයක්. ඒකත් අවධානය තියාගෙන ඉන්න. ඒක නැති වුණොත් ආපහු තමන්ගේ මුලින් තිබුණ තැනට අවධානය ගන්න. අපි දුක නිමිත්ත කියනවා නැත්නම් සති නිමිත්ත කියනවා නැත්නම් ඒ හරිය උෂ්ම නිසා තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක ටිකක් වෙලා ඔහොම තවත් ඉන්නකොට මේ හුස්මේ දැනීම එහෙමම නැති වෙන්නත් පුළුවන්. ඒකට හිතෙනවා මම හුස්ම ගන්න නැහැ කියලා. ගන්න නැත්නම් හොඳයි කියලා හිතන්න. මැරෙයි කියලා බය වෙන්න එපා. හුස්ම නැති වුණා කියලා මොකවත් වෙන්නේ
නැහැ. ඒ කියන්නේ ඒ වෙලාව වෙන අරමුණක හිත යෙදිච්චෙන්ද නේද මේක අමතක
නැහැ. මෙතන හොඳට අවධානය තියෙන කොටත් හුස්ම සෙයුම් වෙලා නදෙනී යන මට්ටමක් එන්න පුළුවන්. එතකොට සැක හිතෙනවා ඇත්තටම හුස්ම තියෙනවද නැද්ද කියලා. ඒ සැකයක් දැනුණට කමන්නේ නැහැ. හුස්ම නැත්තම් වැඩිය හොඳයි කියලා එහෙම මෙහෙම. බය වෙන්න එපා. ඉතින් මේ භාවනා කරලා තාම කවුරුත් මැරිලා නැහැ. හුස්ම ගන්න අමතක වෙලා එහෙම මැරිලා නැහැ. ආනාපානසති කරන්න ගියේ. හුස්ම ඕන් නැත්තම් ඕන් නැහැ. ඒ ශරීරයට ඕන් නැති හිඳ ඕන් නැහැ. මම දන්නේ නැහැ. ඒ හුස්ම නැති වුණොත් හොයන්න යන්න එපා. නේද හුස්ම ගන්න නැහැ නේ. මැරෙන්න දන්නේ නැහැ. මැරෙනා නම් මැරෙන්න ආවේ. මම භාවනා කරන්නේ එහෙම. ඒ වෙලාවට කලබල වෙන්න එපා. තව ටිකක් හොඳට බලා ඉන්න. ටිකක් වෙලා යනකොට ආයේ පොඩ පොඩ මතුවේ. ආයි යාන්තම් දැනෙන්න ගනි. හොඳට බලා ඉන්නකොට යාන්තම් සෙහෙම දැනෙනවා. එහෙමත් දැනিলা ඒකත් නැති වෙන්න පුළුවන්. ඒත් බලා ඉන්න. තමන්ගේ අවධානයේ තියෙන එකයි වැදගත් වෙන්නේ. හොඳට සිහියෙන් බලා ඉන්න. හුස්ම නැති වෙන තරමට හොඳයි. ඒකෙන් පෙන්වන්නේ තමන්ගේ හිත ගොඩාක් සංසුන්. හිතම ගාක් එකඟ වෙලා තියෙනවා. එහෙනම් ඒකට බය වෙන්න එපා. ඒකට සතුටු වෙන්න. ආයි කලබල වෙලා හුස්ම හොයන්න යනකොට ආයේ ඉතින් මේවා දඟලන්න ගන්නවා. හිතත් දුවන්න ගන්නවා. හුස්මත් වැඩ පටන් ගන්නවා. ඉතින් ආයි හොඳට සිහිය එකඟ වෙනකොට ආයේ සෙයුම් වෙලා. මේ හුස්ම සෙයුම් වෙනවා නම් බොහොම හොඳයි. හුස්ම නැති වෙනවා නම් තවත් හොඳයි. කියලා ඒකේ පළවෙනි දේ ඒකට බය වෙන්න එපා. මේ සිද්ධ වෙන දේ හිතට බලා ගන්න. තව වෙලා ඉන්න. ඔව්. ගොඩක් වෙලා ඉඳලා ඒක වෙනම උපදෙස් ගන්න. ඒක එහෙම ඉන්න අයට විතරයි එතන මේ අත උපදෙස් දෙන්නේ. මේක වෙනම කතා කරලා අරගන්න. අපිට කිච්චෙනාට වෙනස් වෙනවා. ඒ තමයි අධ්‍යක්ෂකම. හැබැයි භාගයකට වැඩි වෙලාවක් ඉන්න පුරුදු වෙන. විනාඩි 45ක් විතර ඉන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඉන්න පුළුවන් යනකොට ඒක උපදෙස් අරගන්න පුළුවන්. මොකද උපදෙස් දෙපැත්තකට තියෙනවා. සමතේ පැත්තෙන් උපදෙස් ගන්නත් පුළුවන්. විදර්ශනා පැත්තෙන් උපදෙස් ගන්නත් පුළුවන්. ඒක තමන්ට තමන්ගේ හිත වැඩෙන විදිහටයි තමන්ට අවශ්‍ය මොකද්ද කියන එක අනුවයි ඒක වෙනස් වෙනවා. හරි. වෙන ප්‍රශ්න තියෙනවද? විදර්ශනාව ගැන සාකච්ඡා කරන්න. ඔව්. මොනවාද? ඊසතේ කතා නෙමෙයි ප්‍රශ්නේ
අහන්නේ.
මනසට පිළිසරණ සතිය මොකක්ද ඒ සූත්‍රය? උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය නේද? උන්නාබ බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඈ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය පහ? අපි දන්නේ ඇස කන නාසය දිව ශරීරය නේද? එතකොට මේවයි නානා විෂයානි නානා ගෝචරානි. ඒ කියන්නේ ඒවට විෂය වෙන්නේ එක එක දේ. ඊළඟට ඒවයි ගෝචර භූමි වෙනස්. ඇහැට ගෝචර වෙන්නේ මොනවාද? ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූප නේද? කනට ගෝචර වෙන්නේ ශබ්ද. එතකොට ඇහැට ගෝචර වෙන එක කනට ගෝචර නැහැ. කනට ගෝචර එක ඇහැට ගෝචර නැහැ. එතකොට ඒවයි ගෝචර භූමි වෙනස් එකකට එකක් අනිත් එකේ ඒවා ගෝචර වෙන්නේ නැහැ නේද ඒකයි නානා විශයන්නේ නානා ගෝචරන් කියන්නේ එහෙම වෙනස් වෙනවා විතරකුත් නෙමෙයි ඒව ගන්න අරමුණු ඒවට විඳින්නත් ඇහැ වර්ණ රූප අරන්දුන්නට වර්ණ රූපේ විඳීමේ හැකියාව ඇහැට නැහැ කන ශබ්ද අරන්දුන්නට මේ මොන සද්දද කියලා තේරුම් ගැනීමේ හැකියාව කනට නැහැ. ඒ ආයතනෙට ඒක අරන් දෙන්න පුළුවන් වුණාට අරමුණු ගන්න පුළුවන් වුණාට අරමුණ විඳීමේ හැකියාව නැහැ. එහෙම කියලා විස්තර කරලා අහනවා කවුද මේවයි අරමුණු විඳින්නේ? කවුද මේ පහට පිළිසරණ වෙන්නේ?
මනසනේ.
ඔව්. බුදුරජාණන් වහන්සේ ඒ ටිකම කියලා කියනවා ඒක පිළිසරණ වෙන්නේ මනස. ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස. ඒ පිළිසරණ කියන එකට පාලි වචනේ තියෙන පටිසරණ. පටිසරණ. එතන ඉන්ද්‍රිය පහට පටිසරණ මනස. මනසට පටිසරණ සතිය. ඒ මනස බ්‍රාහ්මණය අහනවා. එතකොට මනසට පිළිසරණ කවුද? මනසට පිළිසරණ සතිය. ඊළඟට අහන සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ පටිසරණේ මොකක්ද? සතියට පටිසරණේ විමුක්ති. විමුක්ති. විමුක්තියට පටිසරණේ
නිවන.
නිවන. කියන විදිහට ඒ ප්‍රශ්න උත්තර විදිහට යන. නිවනටත් පටිසරණ මොකක්ද වහන්? ඒකට උනන ප්‍රශ්නයි මොනවා කියන්නේ? ඉතින් මෙතන තේරුම් ගන්න මේ මේ නිවන කරා යන දහමක් ඔතන තියෙනවා ඒ පොඩි දෙයක් උනාට. ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය, සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තිය කියන්නේ නිදීම නැත්නම් නිදහස් වීම නේද? ඒ විමුක්තියට පිළිසරණ නිවන කියලා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ විදියට. ඒ ඕකට සමානව යන තව සූත්‍රයක් තියෙන රචූල වේදල්ල සූත්‍රය අහන ප්‍රශ්න උත්තර ටික විසාක උපාසක ධම්ම දින තෙරණියගෙන් අහන්නේ නේද? ඒ දෙතෙන්දී අර වේදනා ගැන අහගෙන අහගෙන යනකොට වේදනා මොනවාද? ජාති තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඒකට ඒවයි අනුසය මොනවාද? සුඛ වේදනාවේ මොකක්ද අනුසය? රාගානුසය. සුඛ වේදනාව යටින් තියෙන රාගය කැමැත්ත. දුක්ඛ වේදනාවේ අනුසය පටිඝ ගැටෙන ගැටීම. දුක්ඛ වේදනාව යනකොට අපිට එන්නේ රාගනේ තරහ නේ ගැටෙන ගැටීම. පටිඝේ තමයි එතන අනුසය. ඊළඟට අදුක්ඛම අසුඛ
වේදනා.
ඒක තියෙන්නේ අවිජ්ජානුසය. ඒකෙන් මුලාවටපත් වෙනවා මොහොම. අවිජ්ජානුසය තමයි මේ අදුක්ඛම අසුඛ වේදනාව. ඊළඟට අහනවා ඔක තව ප්‍රශ්න ගොඩක් තියෙනවා මේකට අදාළ ටික කරලා කියන්නේ ඊළඟට වචනයක් දානවා අර අතන පටිසරණ වගේ මෙතනගෙන් පටිභාවය මොකක්ද කියලා. ඒක සුඛ වේදනාවේ පටිභාවය මොකක්ද? පටිභාවය කියනකොට තේරුම් ගන්න විරුද්ධ භාවය වගේ ඈ විරුද්ධ අනිත් කොටස මොකක්ද? එතකොට සුඛ වේදනාවේ පටිභාවය දුක්ඛ වේදනාව කියලා උත්තර දෙනවා. ඊළඟට අහනවා දුක්ඛ වේදනාවේ පටිභාවය මොකක්ද? ඒකට උත්තරේ දෙනවා සුඛ වේදනාව. ඊළඟට අහනවා අදුක්ඛම සුඛ වේදනාවේ පටිභාවය මොකක්ද? අදුක්ඛම සුඛ වේදනාවේ පටිභාවය සුඛ දුක්ඛ දෙකම නෙමෙයි. අවිද්‍යාව කියලා කියනවා. උත්තරේ දෙන්නේ අදුක්ඛම සුඛ වේදනාවේ පටිභාවය අවිද්‍යාව කියලා. ඒ බ්‍රාහ්මණයේ ඉතින් අපි වගේ සද්ද නැතුව ඉන්නේ ඊට වඩා හිතනවා නේද? එහෙනම් උත්තර දුන්නා ඊළඟට අහනවා අවිද්‍යාවේ ප්‍රතිභාවය මොකක්ද?
විද්‍යාව.
අවිද්‍යාවේ ප්‍රතිභාවයේ විද්‍යාව. නะ විද්‍යා. නะ විද්‍යාව. විද්‍යාවේ ප්‍රතිභාවය මොකක්ද?
නිවන.
ඒකට ප්‍රතිභාවයේ විමුක්ති. විද්‍යාවට ප්‍රතිභාවයේ විමුක්ති. විමුක්තියේ ප්‍රතිභාවය මොකද්ද? එතනත් නිකන් අර නිවන් දොරටුවක් වගේ නිවන කරා යන මාර්ගයක් විවෘත කරගන්න පුළුවන් පැනක් ඕන වෙන්නේ හොයන එක. එතකොට තේරුම් ගන්න දැන් අර උන්නාබ බ්‍රාහ්මණයා අර ටික අහලා මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ මොකද්ද? මනස. මනසට පිළිසරණ මොකද්ද? සතිය. සතියට පිළිසරණ මොකද්ද? විමුක්තිය. විමුක්තියට පිළිසරණ
නිවන.
දැන් ඔවා නිකන් නෙමෙයිනේ අහන්නේ, ඕවා ගැන හිතලා හිතලා නේද අහන්නේ. ඒතර ඕගොල්ලෝ ටික අහුවාම හොඳටම පැහැදිලා විතරක් නෙමෙයි අනාගාමී ඔය ටිකට උත්තර හම්බ වෙනවා. ඒ වගේ ඒවයි මේ ගැඹුරක් තියෙන තැන්. එතකොට අපිට ඔක පටන් ගන්න මූලික අවස්ථාව තමයි එතකොට මේ ආයතන පහ. ඉන්ද්‍රිය පහට කොහොමද මනස පිළිසරණ වෙන්නේ කියන එක තේරුම් ගන්න. නේ හිතා ගන්න පුළුවන්. ඇයි ඉන්ද්‍රිය පහට එකක් ඒක විස්තර කරනවා. දැන් ඉන්ද්‍රිය පහට දැන් නානා ගෝචර වුණාට නානා විෂය වුණාට ඒ අරමුණු විඳීමේ හැකියාව නැහැ.
විඳීමේ හැකියාව
කියන්නේ විඳීමේ හැකියාව නැහැ කියන්නේ දැන් ඇහැ වර්ණ සටහනක් හදලා දෙනවා. අපි කණ්ණාඩිය වගේ ගත්තොත් කණ්ණාඩිය ප්‍රතිබිම්බ හදලා දෙනවා මිසක් කණ්ණාඩිය දන්නවද දැන් කොයි ප්‍රතිබිම්බද හදලා තියෙන්නේ කියලා? ඉස්සරහින් තියෙන රූපේ දන්නවද දැන් මගේ ප්‍රතිබිම්බේ තමයි අර කෙහෙදිලා තින්නේ? එහෙම දන්නේ නැහැ. ඒතර කවුද මේක දැනගන්නේ? කවුද මේක බාරගන්නේ? මගේ මනස. මනස තමයි. එතන මනස කියනකොට එතකොට අපිට විඥාණය කියන එක තේරුම් ගන්න. ඔව්. එතන හිත තමයි මේක
ඔක්කොම දැනගන්නේ.
විඳින්නේ අරමුණ විඳින්නේ. ඒ විඳින එකේ විඥාන කිව්වට ඔක මනෝ විඥානට ගන්නත් පුළුවන්. මොකද දැන් චක්කු විඥානය කියනකොට චක්කු විඥානයේ හැකියාව මොකද්ද? එහේ හදලා දෙන වර්ණ සටහන් මාත්‍රයේ දකින්න එක නේද? චිත්‍රයක් දකින්නවා වගේ. චිත්‍රයක් තියෙනවා ඌට දකින්න එක තමයි චක්කු විඥානය. හරි. චිත්‍රයක් දිහා බලන එකයි ඒකේ තියෙන්නේ මොනවද කියලා ඊළඟට අඳුරගන්න හිතන එක තව වැඩක් නේද?
ඒක මනසෙන්
කරා. ඒක එක් එක්කෙනාට එක එක ඒවා හිතෙන්න පුළුවන් නේද? දැන් එකම චිත්‍රය දැක්කට අපි කීප දෙනෙකුට ගෙහින් එකම චිත්‍රය බලන්න ගෙවුවොත් එක එක්කෙනාගේ මේක තිබුණා මේක තිබුණා මේක
තිබුණා.
ඔව්. ඒක කවුද ඒකේ අරමුණ අරන් තියන්නේ ඇත්තටම?
මනස.
චක්කු විඥානේ දකින්න විතරයි දැක්කට අරමුණ බාරගන්නේ මනස. අරමුණ දැනගන්නේ මනස. බාර කරනවා
කියන්නේ
හිත මේ කරන වැඩේ මොකද්ද? දැන් චිත්‍රය දකින්න එක එකක්. ඕකේ තියෙනවා මේ පොල් ගහක් තියෙනවා. මෙන්න පොඩි ළමෙක් ඉන්නවා. කියලා ඒ බාරගන්නේ මනස නේද? මනස තමයි ඒකේ තියෙන ඒවා එක එක අඳුරගන්නේ නේද? ඔව්. දැන් චිත්‍රයේ දිහා බැලුවට අපි හිතමු දියඇල්ලක් තියෙනවා කියවහන් නිකන් අපිට අර නිකන් ඇඳපු දියඇල්ලක් කියලාද හිතන්නේ අර එළියේ දියඇල්ලක්ද මතක් වෙන්නේ? එළියේ එකක් නේද මතක් වෙන්නේ? නේද? දකින්නේ එක වුණාට සිහි වෙන්නේ අර ඇත්තට තියෙන එළියේ තියෙන දේ. එතකොට ඒක චිත්‍රයද තියෙන්නේ නැහැ. මනසට තමයි පෙන්වන්නේ. ඒක හරියට මන ධම්ම මනෝ විඥාන. දැන් ධම්මාරම්මණය තමයි අර පේන්නේ. අපිට අපි නිමිති කියලාත් කියනවා. හරි? චිත්‍රේ නැහැ. චිත්‍රේ තියෙන්නේ වර්ණ ගොඩක් විතරනේ, වර්ණ සටහනක් විතරනේ නේද? ඒකට දැන් අපි ඇහැ මෙහෙම ඇරියහම ඔය නිකන් වර්ණ සටහන අර කැමරාවේ වදින ෆොටෝ එක වගේ. හරි? ඒ ෆොටෝ එක දකින්න මට්ටම තමයි චක්කුයි. දැන් ඇහැ නිසා පහළ වෙන විඥානේ අර ඒ මෙහෙම ෆොටෝ එකක් තියෙනවා. ඒකේ ඉන්නේ මොනවද? කවුද ඉන්නේ?
ඔක්කොම ඒකේ
කියලා ඒ ටික දැනගන්නේ කවුද?
මනස.
හරි තේරුම් ගන්න චක්කු විඥාණයෙන් අනතුරුව හැදෙනවා මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් තමයි මේ මේ වැඩි විස්තර දැනගන්නේ. හරි? ඒකට ඇහැට පේන මට්ටම කියන්නේ චිත්‍රයක් විතරයි. චිත්‍ර සටහන
විතරයි.
හරි? වර්ණ චිත්‍රය.
වර්ණ චිත්‍රය.
වර්ණ රූපය දැන් ඒක ඒ වර්ණ රූප මට්ටම පුළුවන් ද අපිට අල්ලන්න චිත්‍රයක් තියෙනවා ඈ ඕක ඇල්ලුවොත් S2 වහගෙන ඕක ඇල්ලුවොත් අර දකින්න දේ අහු වෙනවද
නැහැ වර්ණ අහු වෙන්නේ
නැහැ දකින්නේ වර්ණේ වෙන මොකද්ද දකින්නේ දකින්නේ වර්ණ සටහන ඒක අල්ලන්න බෑ අපි ඒකේ රසක් බැලුවොත් නාඹ ගෙඩියක චිත්‍රයක් ඇඳලා තියෙනවා
මේ රස බලන්න බෑ
දිග ගහලා බැලුවොත් නාඹ ගෙඩියේ රස දැනෙයිද
නෑ
නෑ එතකොට පේන දේ රස විඳින්න පුළුවන්ද බෑ ඒකේ සුගඳ බැලුවොත් හොඳ අඹ සුගඳක් එයිද?
ඒත්
එන්නේ. නේද? දැන් චිත්‍රයේ තියෙන ලස්සන ඉදුණ අඹ ගෙඩිය. චිත්‍රයේ තියෙනකොට ඒක පේනවද නැද්ද?
පේනවා. චිත්‍රයේ පේනවා.
පේනවා. හා? ඒකේ රස බලන්න පුළුවන්ද?
බැ.
සුගඳ බලන්න පුළුවන්ද?
බැ.
ඒ කියන්නේ අපි දකින දේ රස බලන්න බෑ නේද? දකින්නේ අඹ ගෙඩියක්නේ. ඒ වුණාට ඒකේ රස එන්නේ නැහැ ඒකේ සුගඳ එන්නේ නැහැ ඒකේ ශබ්දයක් එන්නේ නැහැ අල්ලලා බැලුවොත් අහු වෙන්නේත් නැහැ කොලේ එක නම් ඇඳලා තියෙන කොලේ අහු වෙනවා මිසක් අඹ ගෙඩියක් අහු වෙන්නේ නැහැ නේද එතකොට බලන්න දැන් දකින දේ වෙන ආයතනයකට අහු වෙන්නේ නැහැ මේකයි මේවයි ගෝචර විෂය වෙනස් කියන්නේ ගෝචර භූමිය වෙනස් ඇහැට ගෝචර වෙන දේ ඇහැට විතරයි අයි කනට ගෝචර වෙන්නේත් නැහැ නාසයට ගෝචර වෙන්නේත් නැහැ දිවට ගෝචර වෙන්නේත් නැහැ කයට ගෝචර වෙන්නේ නැහැ එනවා නේද ගෝචර නානත්වයේ තියෙන එක ඒකේ බ්‍රාහ්මණය නම් දැකලා තියෙනවා නේද මට අපි නම් හිතන්නේ දකින දේ අල්ලන්න පුළුවන් දෙයක් පුළුවන් කියලා මේ බ්‍රාහ්මණය විතරවත් අපේ නුවණ දියුණු නැහැ නේද? ඒ වත් නුවණින් දකින්න. ඔව් ඒ ගැට ගහනවා කියන්නේ එක ආයතනයකින් කරන දේ තව ආයතනයකට කරන්න පුළුවන් කියලා හිතන්න. නේද? එහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියලා හිතන්න.
සර් ඒක ඒ චිත්‍රයේ ඇතුලේ තියෙන රූප සටහනනේ බාහිර තියෙන ස්වභාවික දෙයක් දැන් අඹ ගහ අඹ ගෙඩියක් හරි ඒක තියෙන ස්වභාවික තියෙන එක මේක ඉතින් අර චිත්‍රයේනේ
චිත්‍රෙත් ඉතින් ওই තියෙන දේක් තමයි චිත්‍රය
දැන් චිත්‍රය අල්ලන්න ආරම්භ කරන බාහිර තියෙන හැටි
ඔව් දැන් ඒකට තමයි යන්න දැන් ආයතන පිරිසිඳ දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ චක්කු බික්කවේ ඥානපස්සන් යථාභූතං යථාභූතං කියන්නේ ඇත්ත ඇති හැටි ඥානපස්සන් දැනගන්න දකින්න ඥානපස්සන් යථාභූතං මේ ඇහැ කියන එක ඥානපස්සන් යථාභූතං එහෙන් දැනගන්න රූපේ රූපං ඥානපස්සන් යථාභූතං මේ දැනගන්න රූපෙත් ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය එන්නේ දොර මේක ඇත්ත ඇති හැටි අපි සාමාන්‍යයෙන් දකින හැටි දෙක. සාමාන්‍ය ලෝකෙදී අපි පිළිගන්නේ හැටි ඇත්ත ඇති කියන්නේ යථාභූත ස්වභාවය වෙනවා. ඒ යථාභූත ස්වභාවය අපිට නොවනින් දැනගන්න. මේකයි මේ පිරිසිඳ දකින්න. ඒකට අපි තේරුම් ගන්න ඕන ඇහැට පුළුවන් මොනවද කරන්න. ඇහැට පුළුවන් මේ වර්ණ සටහනක් ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරනේ ඇහැ ඇතුළේ. ඒ චක්කු විඥාණයට පුළුවන් ඕක දකින්න. නේද? එතකොට දැන් මේ ඇත්ත ඇති හැටි තේරුම් ගන්න දැන් අපිට අර අර වතුරට එබෙන බල්ලව එහෙම මතක් කරගන්න. බල්ලෙක් වතුරට එබෙනකොට මොන ආයතනෙද වැඩ කරන්නේ? මොන ආයතනෙද වැඩ කරන්නේ බල්ලව වතුරට එබෙනකොට? චක්ක ආයතනෙද නෑ. ඇහින්නේ බලන්න. එතකොට ඒ ඇහින් කරන්නේ මොකද්ද? ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒ ප්‍රතිබිම්බේ නිකන් බල්ලෙක් වගේ සටහනක් තියෙනවා. නේද?
සටහන.
එතකොට ඔහුගේ චක්කු විඤ්ඤාණයට මොකද්ද කරන්න පුළුවන්? ඕක දකින්න එක විතරයි. නේද? චිත්‍රේ
දකින්න.
දැන් ඕක දැකලා මනසෙන් හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා. දැන් මනසෙන් හිතනකොට ඕක චිත්‍රේ තියෙනවා කියලා නෙමෙයි හිතන්නේ. බාහිරේ තියෙනවා. එහෙම. දැන් අපි අඹ ගෙඩියේ චිත්‍රය දැක්කට අපිට කටට කෙලත් ඇවිල්ලා. ඇයි? චිත්‍රේ තියෙන එක කන්න පුළුවන් කියලාද කෙලෙන්නේ? නෑ. අර එළියේ තියෙන එකක් සිහි වෙනවා. ඈ? ඒ වගේ තමයි. දැන් ඇහැ ඇතුලේ චිත්‍රය දැකලා එළියේ තියෙන එකක් සිහි කරගන්න මනස. හරි. දැන් බල්ලා එතකොට මේ බල්ලෙක්ගේ චිත්‍රයක් දැකලා එළියේ ඉන්න ඇත්ත බල්ලෙක්ව තමයි දැන් මතක් කරගන්නේ මනසෙන් තේරුම් ගන්න. දැන් ඌ මනසෙන් කියන එක ඇත්ත කියලා විශ්වාස
කරනවා.
දැන් එහෙන් දැකපු එක නම් හරිනේ බල්ලෙක්ගේ චිත්‍රයක් තියෙනවා. ඒක වරදන්නේ. ඊළඟට මනසෙන් ඕක බාරගන්නේ අර එළියේ ඉන්න බල්ලෙක්ගේ. මනසෙන් මේකේ වැඩ දෙකක් කරනවා. ඉස්සෙල්ලා ඔය බල්ලෙක් පේනවා කියන එක ඊළඟට එළිය බල්ලෙක් ඉන්න හින්දා තමයි මෙහෙම පේන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ මේ පේන දේ එළියේ තියෙනවා. තියෙන හින්දාම තමයි පේන්නේ කියලා විශ්වාස කරනවා. නේද? ඒ හින්දා නේද උන්ට දැන් තරහ ගන්න හරි ඇලුම් කරන්න හරි එක්ක බුරනවා නැත්නම් වල් ගෙනවා.
තව බල්ලෙක් ඉන්නවා.
ඔය දෙකම කරන්නේ තව බල්ලෙක් එළියේ ඉන්නවා කියලා හිතාගෙන. නේද? දැන් බල්ලා රැවටිලාද නැද්ද?
බල්ලා රැවටිලා.
රැවටිලා. ତଡ අපි ඇහෙන් දකින්නවා කියලා කරන්නේ මොකද්ද? ඇහැට පුළුවන් ඔයගේ වර්ණ සටහනක් කරන්න. චිත්‍ර. ඔබ තමයි චක්කු විඤ්ඤාණයට ආරම්භය. ඇහැ නිසා පාර වෙන විඤ්ඤාණය. නේද? ඔය චිත්‍රය දැකලා මනස හිතනවා අන්න එළියේ මොකද්ද තියෙනවා. ඕක තමයි ඔය තියෙන්නේ. හා අන්න පොල් ගහක් තියෙනවා. එළියේ තියෙන පොල් ගහ තමයි මේ දැනගත්තේ කියලා කවුද මේ කියන්නේ? මනස. ඇහැට පුළුවන් වර්ණ සටහන ප්‍රතිබිම්බයක් හදලා පෙන්වන එක විතරයි. ඒ ගැන හිත තමයි දැනගන්නේ ආවකේ තියෙන පොල් ගහ. ඒ පොල් ගහ අර එළියේ තියෙන හින්දා තමයි ඕම පේන්නේ කියලා කියනවා හිත. දැන් ඔන්නයි මනසේ වැඩේ හොඳට අඳුරගන්න. එතකොට කවුද දැන් අරමුණ විඳින්නේ? කාර ආරං විඳින්නේ? මනස. එහේ නිකන් අර තාරාව වගේ ෆොටෝ ගන්න දෙනවා විතරයි. ෆොටෝ ටික බලන්න වෙනම එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි මනස. නේද? එතකොට ඇහැ ඇහැ නිකන් අර ෆොටෝ ටික අරන් දෙනවා. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. වර්ණ සටහන් ටිකක් අරන් දෙන එක විතරයි ඇහැට කරන්නේ. එතකොට මනස තමයි ඔයයි ඉන්නේ කවුද කියලා හොයලා විස්තර ටික දෙන්නේ. නේද?
මනසට
ඒ ගහේ නම ආවේ කොහොමද? පොල් ගහක චිත්‍රනේ තේන්නේ. පොල් ගහක්
තේමලයක්
දෙන්න ඕනේ. ඒ කලින් දැන්නේ.
කලින්
කලින් අත්දකපු දෙයක් වෙන්න ඕන. ඒක මේකට මැච් කරලා ඔය පොල් ගහ. නේද? කියලා කියනවා. එතකොට මුලින් මේ චිත්‍රය තියෙන්නේ පොල් ගහ කියලා කිව්වට ඊළඟට මනස විශ්වාස කරන්නේ ඔය පොල් ගහ තියෙන්නේ එළියේ. එහෙනම් ගන්න පුළුවන් කියලා. නේද? ජීවත් වෙන්න පුළුවන්ද බැයිද කියන එක ඒක වෙනම හොයා ගන්න මේ දැන් අපි ඇත්ත. ඇත්ත මොකද්ද කියලා හොයන එකයි මේ කරන්නේ. ඈ? නෑ දැන් මොකුත් කරන්න කිව්වේ නෑ. මොකුත් කරන්න කිව්වේ නෑ මේ මේ අපි අපි දැනට කරන්නේ මොකද්ද කියන හොයනවා දැන් නෝයි. ඈ? මනසට ඒ ටිකට පස්සේ ඉන්නකො ඉස්සෙල්ලා මේ මේ ඇහැ පිරිසිඳ දකින්න කිව්වා එහෙන් දැනගන්න රූපේ පිරිසිඳ දකින්න කිව්වා නේද ධානාන් පස්සන් යථාභූත මහා සලායතන සූත්‍රය නේද පොතකුත් ඇතිනි ධානාන් පස්සන් යථාභූතන් කියන අර මංගල තියෙන තැන් වලින් ඇදලා ගන්නද ගේන්න කියනවා කියෝලා ගේන්නේ කෙනෙක් දෙන්නේ කවුද දැන් මොහොම දැක්කනේ සම්මාදිට්ඨි සූත්‍රය පොත ගෙනත් තිබ්බා මොහොම පින්සිටේ ගතවෙන්නේ නැත්තොත් දැන් එයා කී යෝන තරමට මෙයාට පින හම්බ වෙනවා. ගෙවලන ගොඩ ගහගෙන ඉන්න ඇයට ඒවනේ. ඒගොල්ලන්ට මරුණායින් පස්සේ ඉන්න එනවා පොත කියවන. මම අංගල තියාගෙන ඉන්නා එන කෙනෙකුට කියවන්න නැහැ. ඔව්. දෙනත් තිබ්බොත් තව කෙනෙකුට දීලා ධර්ම දානයක් කරගන්න පුළුවන්. ගොඩ ගහගත්තොත් එකින් තමන්ටම තමයි ඒවත් පිළිගන්න දෙන්නේ. ආපහු එන්න එනවා වකියවන. මොකක් කරන්න කිව්වේ නැහැ නේද? දැන් අපි කරන දේ ඇත්ත නැත්ත හොයන්න මේ හදන්නේ. හරිද? දැන් බල්ලෙක් වතුරට එදිලා මුරනවා දැක්කහම අපිට මොනවද හිතෙන්නේ බල්ලගෙන? නෑ දුකක් හිතෙනවා නේද? අනුකම්පාවක් හිතෙනවා නේ මූ මේ රැවටිලා මුරනවා නැති බල්ලෙකුට මුරනවා. නේද? ඉතින් ඔය ඇත්ත දකින්න කෙනාට අර රැවටුන කෙනා ගැන ඔය වගේ පොඩි අනුකම්පාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඔය වගේ අනුකම්පාවක් ඇති වුණා ඇත්ත දැක්කට පස්සේ. අනේ මේ සත්‍යය මුලා වෙලා මේ විඳින දුක. එහෙම කියලා කැමති අයට ඕනනම් තේරුම් ගන්න කියලා මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා කියලා පෙන්නන. ඒ කෙලවරට දැම්ම යන්නේ එපා ඉස්සෙල්ලා මේ තමන් ඉන්න රැවටිීමෙන් මිදෙන්න ඕන. ඒකෙන් මිදෙනකොට ඊළඟ මට්ටම පේනවා ඒක. ඒකට උත්තරේ එනවා. දැන් අපි කරන්න ඕන ටික කරන්නේ නැතුව වෙන්නේ මොකද්ද කියලා හෙව්වට හරි අමාරුයි තේරුණා. ඒකට තමයි ඒවා මේ
පටල
අපි ටික ටික ඒක ලියා ගන්න බලන්න ඕන. එතකොට ඒක නුවණින් විමසීම තුළිනුත් සෑහෙන දුරක් දකින්න පුළුවන්. දැන් මෙතෙන්දි කරන වැරදි ටිකක් තමයි අර ආයතන ගැට ගන්නවා කියලා කතාවක් කියන්නේ. මොකද ආයතන ගැට ගන්නවා කියන්නේ. එක ආයතනකින් අත්දකින්න එක තව ආයතනකින්ත් අත්දකින්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
ඒ සම්බන්ධ කරගන්න.
දැන් එහෙම වුණහම මොකද වෙන්නේ? ඒ ආයතනකින් දැනගත්පහම එතනින් නවත්තන්නේ නැහැ. අනිත් ආයතන වලිනුත් ඕක අත්දකින්න යනවා. අත්දකින්න යන්නේ අපේ අපි ආසා ආයතනි තෝරන. දැන් අඹගෙඩියේ චිත්‍රය දැක්කට එතනින් නවත්තන්නේ. ඊළඟට අඹගෙඩිය හොයාගෙන යනවා. නේද? ඒ ගෙනියන්න උදව් වෙන්නේ කවුද? තණ්හාවෙන් තමයි එකකට එකක් සම්බන්ධ කර කර දිගින් දිගට ගෙනියන්නේ. හරි? ඒ තණ්හාව තමයි ගැට දාන්නේ. සිබ්බනේ, මෙහුංකාරී. කියලා තමයි උපමා කරන්නේ තණ්හාව. නේද? එක විදිහකට මෙහුංකාරී කියලා උපමා කරනවා, තව විදිහකට අර දැන් අපි පැලයක් හිටෙව්වහම ඒකට වතුර දාන්න ඕනේ නේද? සිනේ තණ්හා සිනේ ওই වතුර වගේ තණ්හා නේ වතුර දානකොට තමයි මේක ආය ආය වර්ධනය වෙන්නේ හරි සිනේ හරි විඥානං බීජං විඥානේ තමයි බීජය
ඒක බීජය
පිහිටියට පස්සේ ඔබට වතුර දානකොට තමයි වර්ධනය වෙන්නේ. ඈ පොළවෙන්න පුළුවන්. ඔබ විඥාණයෙන් දැනගන්න රූපේ වෙන්න පුළුවන්. වේදනාව වෙන්න පුළුවන්. සංඥාව වෙන්න පුළුවන්. අර හිතන චේතනාතික වෙන්න පුළුවන්. එතන සංකාරය වෙන්න පුළුවන්. රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්. විඥානයේ බීජය. විඥානං බීජං. හරිද? ඊළඟට විඥානය දැන් බීජය පොළොවක පිහිටන්න ඕනනේ. ඒ පොළොව වෙන්න පුළුවන්, රූපය වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්. ඔය හතර දෙනාගෙන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. හරි? ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක්ව තෝරගත්තහම විඥාණයෙන් ඊළඟට කවුද වතුර දාන්නේ? තණ්හාව. ඒ තණ්හාවෙන් වතුර දාන්න දාන්න මේක පැලවෙනවා. දිනින් දිගට ඔක වර්ධනය වෙනවා. දැන් අපම කිව්වහන් තේරුම් ගන්න එපා මේ තියෙන එකම විඥානේ මේ තමයි මේ වැඩෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අලුත් විඥාන ආයයි පහළ කරලා. මොකද ඒ හැම විඥානයක්ම හේතුඵල විදිහට පටිච්ච සමුප්පන්න විදිහට පහළ වෙන දේවල්. ඒ විඥානේ පහළ වෙන්න හේතු වෙදෙනකොට ඒක පහළ වෙනවා. හරි? ඒකට ආයය විඥාන පහළ කරන්න මේ තණ්හාවට පුළුවන් දිගින් දිගට ගෙන්න. අපි මොකක් හරි මතක් කරාම ඕක දිගේ රැහෙන වෙලාවක් හිත හිතා ඉන්නවනේ. නේද? ඇයි එහෙම හිත හිතා ඉන්නේ? මේ තණ්හාව තමයි ආසාව වැඩි වුණහම ඒ ගොඩක් වෙලා හිතනවා. විඥානේ වැඩෙන්නේ ඕන එකක් වෙනකොට. අපිට රූපයක් මතක් කරගෙන ඕකෙ දිගින් දිගට යන්න පුළුවන්. වේදනාවක් මතක් කරගෙන ඕකෙ දිගින් දිගට යන්න පුළුවන් නේද? සංඥාවක් මතක් කරගෙන ඕකෙ දිගින් දිගට යන්න පුළුවන්. සංඛාරයක් හිතපු හිතක් මතක් කරගෙන ඒක දිගින් දිගට යන්න පුළුවන්. ඒක ඒ ඕන එකක් පොළව වෙන්න පුළුවන්. හරි? බීජ සූත්‍රය තායි කියවන. මම පරණ පොත් ටික අදින්න එනවා ගිහින්. හ්ම්. තියෙන නිසා තමයි මේ ටික ගෙනත් තිබ්බනම් ඔය අදින්න ඕනේ නැව තේරුම් ගන්න. මම තේරුම් ගන්න නැත්නම් පොත් ටික ගොඩ ගහගෙන ඉන්න. නදන්නකම අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් තමයි ඔක්කොම කරන්නේ. හරි? එතකොට ඒ අවිද්‍යාව නැති කරගත්තොත් තමයි රහත් වෙන්නේ. මොකද අවිද්‍යාවෙන් මොනවද කරන්න කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනේ. අපි මුලා වෙලා තියෙන්නේ කොහොමද? ඒ මුලාවෙන් මිදෙන්න තමයි ඔක ඇත්ත ඇති හැටි දකින්නේ. ඥානං පස්සන්නතාවෝ. එතකොට මොන දැන් ඇහි ඇත්ත ඇති හැටි දකින්න. ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි දකින්න. එතකොට අපි දන්නවා එහෙන් වර්ණ සටහනක් හදලා දෙනවා. ඒක දැනගන්නවා විඥානය, චක්කු විඥානය. එතකොට සයි රූපේ නිසා විඥානය පහළ වෙනවා. චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. තින්නම් සම්බති පස්සෝ. ඒ තුනේ එකතුව තමයි පස්සේ කියන්නේ. හ්ම්. ඔය පහළ වෙන විඥානේ එහෙමම නිරුද්ධ වෙනවා. විඥානිකට ගොඩක් වෙලා ඉන්න බෑ. විඥානය කියන්නේ දැන් එක හිතක් කියන එක චිත්තක්ෂණය. අපිට හිතා ගන්නත් දැන් මේ තත්පරයක් කියනකොට ඒක කෝටියක් විතරයි තේලා නැතිලා ඉවරයි. ගොඩාක් වේගෙන් ඇති වෙලා නැති වෙනවා. අපිට හිතා ගන්නත් බැරි තරම් මේ උදකලා කියන්නේ මොකද්ද? තනියෙන්නේ හේතු නිසාමයි හටගන්නේ. ඉබේ හට ගන්නවත් නෙමෙයි. ඒක පහළ වෙන්න හේතු යෙදෙන නිසාමයි පහළ වෙන්නේ. හේතු තමයි දැන් චක්කු විඥානය තුන ඇහි රූපේ නිසාමයි චක්කු විඥානය. හරි? සෝත විඥානය නම් කණයි ශබ්දේ නිසාමයි සෝත විඥානය. ඒ වගේ විඥාන හය ආකාරෙනේ තියෙන්නේ. ආයතන හය නිසා විඥාන හය. එතකොට ඒ හේතු නිසාමයි පටිච්ච සමුප්පන්න වෙන්නේ. චක්කුං පටිච්ච රූපේ. ඇහැයි රූපයන් නිසා කියන එක පටිච්ච කියන්නේ. කණයි ශබ්දයි නිසා තමයි සෝත වෙන්නේ. දැන් ඔය තුන පහල වුණහම ස්පර්ශ. ඒක බාරගත්තාම ඔන්න ස්පර්ශාන්තේ පස්සාන්තේ. දැන් තකල් හිතාම කතා කරන්නේ තාම ඇස තියෙන කල්ලි මොකද වෙන්නේ කියලා මේ කතා කරන්නේ. ඇස තියෙනකොට රූපෙත් තියෙනවා විඥානෙත් පහල වෙනවා චක්කෝලම් පස්සයත් ඇති වෙනවා. පස්සේ නිසා හටගන්න වේදනා සංඥා චේතනා ඒ ටිකත් හටගන්නවා. ඕගෙන විතක්ක વિચાર කරනවා නේද? ඊළඟට ප්‍රපංච ඇති කරගෙන ඒවා මත තමයි ජීවත්. දැන් එහෙම නෙමෙයි. ඒක රූපයක් දකිනකොට ඉතින් හිතන්න ඕන ඒ මට්ටමට ගිහින්ද නැද්ද කියලා. ඒ මට්ටමට ගිහින්ද නැද්ද කියලා බලාගන්න තමයි දැන් කිව්වේ අර චක්කු විඥාන මට්ටම කියන්නේ චිත්‍රයක්. මනසෙන් තමයි ඔබට අපි එක එක දේවල් හදලා බාරගන්න. පුද්ගලය වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්. ඒවා හදලා බාරගන්නේ මනස. හරි? දැන් මේ ඉන්ද්‍රිය මට්ටමට පුළුවන් වර්ණ සතහනක් හදලා දෙන එක විතරයි. අපි ඇහැ කතා කළාට ඇහැට වර්ණ රූප සතහනක් හදලා දෙන්න පුළුවන්. කනට පුළුවන් සද්ද රූප සතහනක් හදලා දෙන්න. සද්ද රූප සතහන. මේ සද්ද වලින් අඳින චිත්‍රයක් ඇඳලා දෙන එක තමයි කනට පුළුවන්. නාසයට පුළුවන් ඒ ගන්ධ වලට අදාළ සතහනක් ඇඳලා දෙන එක. චිත්‍රයක් ඇඳලා දෙන. හරි? දිවට පුළුවන් රසවලට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන්න. හරිද? කයට පුළුවන් ස්පර්ශවලට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන්න. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. තිත්තන්ති චිත්‍රානි ලෝකේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකය කියන්නේ පවතින චිත්‍ර ගොඩක් විතරයි. දැන් ඔය ඉන්ද්‍රිය පහටම පුළුවන් චිත්‍ර පහක් ඇඳලා දෙන්න විතරයි නේද? ඒකට ඕවා ගැන හිතන එක තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ කාමය කියන්නේ සත්වයාගේ කාමය කියන්නේ අන්න අර වගේ හිතන එක රාගමය සංකල්ප. හිතන එක තමයි මේ කාමය කියන්නේ. චිත්‍ර ගොඩ නෙමෙයි. චිත්‍ර වල කාමය නෑ. හරි? ඕක ගැන හිතන එකේ තමයි මේ කාමය. ඔව්. චිත්‍රය කියන එක ඉතින් මේ ඔව්. මොනවා වුණත් ඒකේ චිත්‍රයක් විතරයි. දේකුත් තියෙනවා. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් කියලා එහෙම යන්නත් පුළුවන්. දැන් ඔනේ චිත්‍රයක් මුලින්ම විඥානෙට චිත්‍රයක් නේ ආරමුණු වෙන්නේ. ආයතන විඥානෙට චිත්‍රයක් නේ ආරමුණු වෙන්නේ. දැන් චක්කු විඥානෙට චිත්‍රයක් නේ ආරමුණු වෙන්නේ. සෝත විඥානෙට ඒ සද්ද වලින් හදපු චිත්‍රයක් ආරමුණු වෙන්නේ. නේද? එතකොට ඊළඟට විඥාණයෙන්ම ආපහු හදනවා ඔන්න දෙයක් තියෙනවා කියලා. විඥාණයෙන් තමයි කියන්නේ ඔන්න දෙයක් තියෙනවා. දැන් මනසෙන් තමයි කියන්නේ ඔන්න දෙයක් තියෙනවා. නේද? දැන් බල්ලා වතුරට එබෙනකොට මුලින්ම චිත්‍රයක් නේ දකින්නේ. එහේ හදලා දෙන චිත්‍රය. චක්කු විඥාණය. එතකොට මනසෙදි කියනවා ඔන්න දෙයක් තියෙනවා. රූපය. ඒ රූපේ එළියේ තියෙනවා කියලා බාර ගන්න. නේද? ආ ওই චිත්‍රේ බල්ලෙක් ඉන්නා ඒ බල්ලා ඉන්නේ එළිය. කියලා කියනවා නේද? බල්ලා වතුරට එබෙනකොට එහෙන් චිත්‍රයක් පෙන්වනවා. ওই චිත්‍රේ දිහා බලලා අන්න ඒ චිත්‍රේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නා ඊළඟට ඒ බල්ලා ඉන්නේ එළිය කියලා අන්න එතෙන්දී අවිද්‍යාවයි මුලාවයි එනවා නේද? චක්කුඥානේ චිත්‍රපේ චිත්‍රසතහනේ බල්ලෙක් වගේ රූපයක් තියෙනවා නේද? දැන් එහෙම රූපයක් දකින්න ගේ වරදන්නේ මේකේ කෙලස් නැහැ. චිත්‍රය දකින්න විතර නෑ. ඔබ චිත්‍රයක් කියලා නොදන්න කම ඔන්න අවිද්‍යාව. ඒ නොදන්න කම හින්දානේ ඔන්න ඒකේ මෙහෙම කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ කියලා ලෝකෙට අයිති කරනවා. මේ දකින්න නේද? මේ බාහිරෙන් ගිහින් තියනවා මේ මනසෙන් හදපු දෙය. මනසෙන් නේ දැනගත්තේ. මනසෙන් දැනගත්තු දේ එළිය තියෙන සතර මහා ධාතුවට අයිති කරනවා. දැන් එළිය බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන තාක්කල් සතර මහා ධාතු බල්ලෙක්. අපි තමයි දන්නේ මේ සතර මහා ධාතු බල්ලෙක් එතන නැහැ කියලා. එනකට බල්ලාගේ ලෝකෙට සතර මහා ධාතු බල්ලෙක්
ඉන්නවා.
තව බල්ලෙක් ඉන්නවා කියන්නේ ඒකනේ නේද? සතර මහා ධාතු විතරනේ උට 50ක් තියෙනවා. මුලින් සතර මහා ධාතු හදනවා ඊට පස්සේ 50ක් දෙනවා. නේද? පේනවා නේද? අවිද්‍යාවයි මුලාවයි කරන දේවල් ටික. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා මුලාවෙන් කරන දේවල් ඉස්සෙල්ල බල්ලෙක් වහදනවා රූපයක්, ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක්. ඊළඟට ඌට 50ක් තියෙනවා කියලා. 50ක් දැන් නේද? දැන් අපි යෝග කරන්නේ නැද්ද දකින්න දකින්න රූපෙට? අර මිනිස්සේ මේ කුරුල්ලෙක් මේ බල්ලෙක් දැන් අපි රූපයක් දකිනවා කියන්නේ ඇහෙන්නේ දකින්නේ. ඇහෙන් දකින්නේ චක්කු විඤ්ඤාණයනේ. චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ මොකද්ද? අර ෆොටෝ එක වගේ කැමරාවෙන් ගත්ත චිත්‍ර සටහන නේද? චක්කු විඤ්ඤාණය. එතකොට ඕක ගැන ඊළඟට මනසට බාර කරනවා. මනස තමයි දැන් ඕක හිතන්නේ. අපි අර ෆොටෝ ඇල්බම් එක ගිහින් දුන්නා වගේ ඔන්න බලන්න. දැන් කවුද ඉන්නේ කියලා. දැන් බල බලා කියනවා මේ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා. අර මේව ටික ඉන්නේ දැන් ෆොටෝ එකේ ඉන්නේ. අර එළියේ ඉන්න අය ගැන කතා. එන්න ලෝකේ ඉන්න අය ගැන තමයි දැන් කතා කරන්නේ. ඔව් දැන් කවුද දැනගන්නේ මේ එළියේ ඉන්න දේවල්? මනස හා විඥානය යනු දෙකක්ද එකක්ම? ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න තේරුම් ගන්න මට්ටම අනුව තමයි. කමත් තමකදී එකක් කියලා හිතන්නත් පුළුවන්. ටිකක් ගැඹුරට යනකොට දෙකක් කියලා හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඇහැ කියන්නේ ආයතනයක් නේ. චක්ක ආයතනේ නේද? ඇහෙන් ඇති වෙන්නේ. එතකොට ඒ වර්ණ හදලා දෙන වර්ණ සටහන දකින්න විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය. ඒකට අපි මනෝ විඤ්ඤාණය කියන්නේ නැහැ නේද? ඒකේ කන කියන ආයතනෙන් අර සද්දවලට අදාළ චිත්‍රේ හදලා දෙනවා. ඒ චිත්‍රේ දැනගන්න විඥාණයට කියනවා සෝත විඥාණය. නේද? ඔය වගේම වැඩක් මේ මනසටත් කරන්න පුළුවන්. හොඳට චිත්‍රය මවලා දෙන්න පුළුවන් හිතට. නේද? දැන් නෙළු මලක් කියනකොට හදපේ. මේ මනසට පේනවා නේද හොඳ චිත්‍රය? දැන් ඒක මොන ආයතනෙන් දෙයක පෙන්වන්නේ? නෙළුම් මලක් දැන් ඒ පෙති තියෙන විදිය නේද? රෝස පාට හරි සුදු පාට හරි Tamanta මොකක් හරි පේනවනේ නේද? දැන් රෝස මලක් කියනකොට පේන්නේ අර චිත්‍රෙමද? නෑ වෙන චිත්‍රයක්. ආ පිච්ච මලක් කියනකොට අර ඔක්කොටම වඩා වෙනස් චිත්‍රයක් දැන් තියෙනවා. තව කෙනෙක් චිත්‍ර ටිකක් පෙන්වලා දෙනවා නේද? ඔන්න ඒ චිත්‍ර ඇඳලා දෙන මට්ටමට අපි කියන ආයතන
කියලා. ඔන්න ඔතන තව පැටලලා ඉඳන් දැන් රූපේ දැක්කහම විඥානෙන්ද කියන්නේ මේක රූපේ මේක රෝස මල කියලා. නැත්තම් මනසෙන්ද මේක දෙන්නේ රෝස මලද?
මොකද දෙකම අපි දෙන නම් එකක් නේ. දැනගන්න ගතිය කියලා හිතන්නකො. දැන් දැනගන්න ගතියක් ආව නේද? ඒ දැනගන්න ගතියට කියනවා විඥාන.
දැනගන්න ගතිය.
දැනගන්න ගතියට අපි කියන්නේ විඥාන කියනවා, හිත කියනවා නේද? එතකොට ඒ දැනගන්න දැන් ආයතන මට්ටමකින් දෙනවනේ. අර ආයතන මට්ටම කියන්නේ අර නිකන් මුලින්ම පටන් ගන්න එකක් ඇඳලා දෙනවනේ. මොන චිත්‍රයක් තියෙනවා බලන්න කියලා. මේක දැන් ඇහැට පුළුවන් මේ වගේ වැඩක් කරන්න. කනට පුළුවන්. ඔයගේ මනසටත් පුළුවන්. එතකොට ඒක ආයතන මට්ටම. චිත්‍රයක් ඇඳලා දෙනවා. තාම ඒක අර කෙලස් මට්ටමට ගිහින් නැහැ. ආයතන මට්ටම. හරි. දැන් මේ මට්ටමට කියනවා විපාක විඥාන කියලා. මොකද ඒවයි කෙලස් නැහැ. තාම දකින්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඔන්න දකින්න දෙයක් තියෙනවා. හරි? يعني තේනවා. එතකොට ඔය මට්ටම දැන් කෙටි කරලා කියන්න පුළුවන් දික්ක දැකීම. සුත ඇසීම. මුත මුත කියන්නේ දැනීම. දැනීම කියනකොට ආයතන තුනකින් දැනෙන්න පුළුවන්. මොනවද දැනෙන්නේ? කයෙන් දැනෙනවා, දිවෙන් දැනෙනවා, නාසයෙන් දැනෙනවා නේද? ඒ තුනටම අපි දැනීමට කියන පාලියෙන් කියන්නේ මුත කියන.
හ්ම්.
දැනීම. ඔව්. දැනෙනවා. මුත. දැන් දකින ගතියයි දැනෙන ගතියයි වෙනස් නේ නේද?
ඔව් ඒක වෙනස්.
දැකලත් දැනගන්න මේක වෙනම කතාවක් නේ. දකින එක නිකන් දැකීම. ඇහෙන එක දකින්නට වඩා වෙනස් නේද ඇහෙන්නේ? ඊට වඩා වෙනස් නේද දැනෙන එක? මේකයි ඒ වචන තුනක් දෙන්නේ. දික්ක සුත මුත. ඊළඟට දැනගන්න ගතිය මේක විඤ්ඤාණ. මනසෙන් මං කිය ඉර නෙළුම් මතක් වෙනවා. රෝස මලක් මතක් වෙනවා. නේද? තිච්ච මලක් මතක් වෙනවා. මේ මූලික මතක් වෙන මොහොතේ දැනුවත් වෙන ගතියක් තියෙනවනේ නේද? ඕන වචනයක් දාගන්න මේකේ අදහසයි වැදගත් වෙන්නේ. ඒකයි මං කිය ඔක තේරුම් ගන්න මට්ටම අනුව මේ මේ නะ මේකට උත්තර වෙනස් වෙනවා තමන්ගේ ප්‍රඥා මට්ටම අනුව. දැනට තේරුම් ගන්න අර ආයතන මට්ටමෙනුත් මනසට වැඩ කරන්න පුළුවන්. තවත් කෘත්‍යයක් තියෙනවා මනසට. තවත් කෘත්‍යයක් තියෙනවා. දැන් ආයතන මට්ටමෙනුත් ඇහැ වගේම මනසට වැඩ කරන්නත් පුළුවන්. එතකොට කියනවා මන ආයතන. නේද? මන ආයතන. චක්කායතනෙ වගේ මන ආයතන. චිත්‍රයක් වෙන්න ඇඳලා දෙන මට්ටම. මනෝ විඤ්ඤාණ. අවස්ථා දෙකක් නෙමෙයි. මං චක්කු විඤ්ඤාණය ඇහෙන් ඇහැ මුල් කරගෙනනේ. මන මුල් කරගෙන මනෝ. චිත්‍රයක් ඇඳලා දෙන එක දැන් ඕකේ කර්මයක් නැහැනේ. නේද? ඒකට අපි කියනවා විපාක මට්ටම. එදින ආයතන මට්ටම එතකොට විපාක මට්ටම. ආයතන විඥාණය කියන එක විපාක මට්ටම. දැන් මනසේ තව වැඩක් තියෙනවා. ඒක තමයි දැන් චක්කු විඥාණයෙන් චිත්‍රේ හදලා දුන්නාට ඕක නිකන් ඉන්නේ නැහැ. මනස තව වැඩක්. අර ඉන්නේ බල්ලෙක් කොයි බල්ලා ඉන්නේ ඉන්නේ. ඔන්න ඔයගේ වැඩ ටිකක් කරනවානේ. නේද? අර චිත්‍රෙන් හදලා ගන්න එක ගැන තව තව හිතන. තව තව අදහස්. ඒකත් මනෝ විඤ්ඤාණ තමයි. හැබැයි අර විඤ්ඤාණයට වඩා වෙනස්. මොකද ඒක විපාක මට්ටම නෙමෙයි. අලුතෙන් සකස් කරන මට්ටම. මේ මොහොතේ අලුතෙන් සකස් කරනවා නේද? ඒ සකස් කරන එකට කියනවා අලුතෙන් කර්ම කරනවා, නව කර්ම. නැහැ විපාක විඳිනවා නෙමෙයි, අලුතෙන් ගොඩ ගන්නවා, කර්ම එකතු කරනවා, රැස් කරනවා. හරිද? දැන් ඒවත් තමයි අපි කර්ම කියලා කියන්නේ. අපිව සසරේ ගෙනියන්න පුළුවන්. ඒවා හොඳ විදිහට කළොත් පින් කියනවා, නරක විදිහට කළොත් පව් කියනවා. නේද? පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර. හරිද? දැන් ඒව කරන්නේ අවිද්‍යාව එක්ක නේද? මුලාවෙන්නේ නේද ওই ටික කරන්නේ? එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර. මේ මොහොතේ කරන නව කර්ම. නේද? ඒක පින් වෙන්න පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. තව ආනෙන් ජාති කියලා කොටසක් තියෙනවා. ඒ ධ්‍යාන වඩන මට්ටමේදී සිද්ධ කරන්නේ. ඈ? දැනට දැන් කරන ඒවා තේරුම් ගන්නකොට ධ්‍යාන වඩනකොට අනිත් එක පුළුවන් කරගන්න. දැන් පින් හරි පව් හරි තමයි දැන්. පුඤ්ඤාමි අපුඤ්ඤාමි. එහෙම දෙයක් කරන්න බෑ. භාවනා කරනවා කියන්නේ දැන් සමාධියකදී වෙන එකද ඔය අහන්නේ? සමාධියකදී වෙන්නේ දැන් දැන් මෙහෙමනේ. දැන් 6 දෙනෙක් ඉන්නවනේ ඔය දැන් චිත්‍ර ඇඳ ඇඳ දෙන්න කැබිනට් එක වගේ. එහෙනම් තිලා 6 දෙනෙක් ඉන්නවා. එක එක ඒවා කියනවා 6 පැත්තේ. නේද? දැන් ඔය ඕන කෙනෙක් කියන එක අහලා ඒ ගැන ක්‍රියා කරන්න පුළුවන්. ඒ ක්‍රියා කරන එක තමයි කර්ම. ඈ? එයා කියන කේලම පිළි අරන් ආයත්ත තමයි කියලා ඔන්න ඒකට කරන ඔක්කොම එතකොට අවිද්‍යාවෙන් කරන කර්ම. ඒක මෙහෙමයි. දැන් පස්සය ගැන ඇති වෙන හැටි නොදන්නකොට ඒක විපාක නෙමෙයි. ඒතකොට කර්ම. අවිද්‍යාව යෙදුනහම කර්ම. හරි? ඕක ඇත්ත ඇති හැටි හරියට දැනගත්තොත් පස්සේ මට්ටමට යන්න විදිහකුත් නැහැ. මොකද පස්සේ කියන්නේ මොනවාද? ඇහැයි රූපයි චක්කුයි. ඇහැ තියෙන්නේ කොහෙද? රූප තියෙන්නේ කොහෙද? ඇහැ මේ පැත්තේ තියෙනවා, රූප එළියේ තියෙනවා. ලෝකෙටයි. මැද්දේ ඉන්නා විඤ්ඤාණ. ඔය දෙන්නව දැනගන්න. අනේ මේ මට්ටමේදී එතකොට දැන් අවිද්‍යාව. ඇහැ මේ පැත්තේ තියෙනවා, රූප අර පැත්තේ තියෙනවා. නේද? දැන් අර චිත්‍රය දැක්ක කතාවක් නෙමෙයිනේ දැන්. අර හි රූප තියෙනවා, මෙහි ඇහැ තියෙනවා, මේ විඤ්ඤාණිකුත් ඉන්නවා දැනගන්න. එතකොට අවිද්‍යාවෙන් නේද ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. නේද? ඔබ අපිට කිව්වට තේරෙන්නේ අර බල්ලට කිව්වනම් තේරෙවනම්. ගොඩ ඉන්න බල්ලා මේ පැත්තේ ඉන්නවා, වතුරේ ඉන්න බල්ලා අර ඉන්න. විඥානයක් ඉන්නා දැනගන්න. ඉස්සෙල්ලා අවිද්‍යාව තේරුම් ගන්න. දැන් අවිද්‍යාවේ ප්‍රතිභාගය තමයි විද්‍යාව. හරි. විද්‍යාව පහළ වෙනවා අවිද්‍යාව තේරුම් ගන්න. මුලාවෙන් මිදෙනවා ඇත්ත දැනගන්න. එතකොට ඒක තමයි මේ කරන්නේ. මුලාව හරියට තේරුම් ගන්නකොට ඇත්ත මොකද්ද කියලා පේනවා. දැන් බල්ලගේ මානසික මට්ටමට ඌට පේන්නේ නැහැ නේ ඇත්ත මොකද්ද කියලා. ඌ හිතන්නේම අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේද? දැන් මේ මට්ටමේ ඉඳන් ඌට කොච්චර කිව්වත් ඌට කියා දෙන්න පුළුවන්ද? දැන් කියා දෙන්න නම් අපේ මානසික මට්ටමට ඌව ගන්න වෙනවා. නේද? ඔය එළිය බල්ලෙක් ඉන්නවද නැත්නම් මේ මෙතන චක්කු විඤ්ඤාණයෙන් පෙන්නපු එකට මනසෙන් රැවටිලා නේද එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. නේද? ඕක තේරුම් ගත්ත දවසට තමයි උන්ට එතනින් එහාට කියා දෙන්නේ. නැත්තම් අර මේක කියනකොට ඌ අනිත් පැත්තෙන් අහනවා. එතකොට අර ඉන්න බල්ලා මොකක්ද කියලා තව මොකක් හරි අහනවා. ඇයි අර මුලාව කඩාගෙන නැහැ නේ? ඒකයි මං කියන්නේ මුලාව තේරුම් ගන්න. ඉස්සෙල්ලා මෙන්න මේ මුලාවේ ඉන්නවා. ඒ කියන්නේ දැන් අපිත් ඉන්නවා නම් එහෙන් දැකලා ඔය එළියේ තියෙන දෙයක්මයි මේ දැක්කේ කියන මට්ටම. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තාම බල්ලගේ මට්ටම්. බල්ලගේ මට්ටම් කියන්නේ ලෝකෙට අයිති මට්ටම්. නේද? ලෝකෙට අයිති දැකීම ඉන්නේ. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ලෝකේ ඉක්මවා යන දැක්මට එරිලා නැහැ. එතකොට ලෝකෙට අයිති මට්ටමෙන් ලෝකෝත්තර දේවල් ගැන කතා කරන්න ගියාම පොඩ්ඩක්
පැටලෙනවා.
ඔව් පැටලෙනවා.
අන්න මන්නේ වෙන්නේ.
කතා කරන්නේ පා කියන එක නෙමෙයි මේ කියන්නේ. මොහොයන් උත්සාහ කරන්න
ඕනේ. සර් එතකොට රූපේ යථා ස්වභාවය කියන්නේ අපේ ගහක් ගත්තොත් මේ ගහ යථා ස්වභාවය කියන්නේ පටවේ අපෝතේජ වායෝ ඒකෙන් එන ප්‍රතිඵලය කියලා. ඒකද යථා ස්වභාවය. දැන් අපි කියනවා කෙලිම අඹ ගහ කියලා අපි බාර ගන්නවා ගහ කියලා. නමුත් මේක ඇත්ත தත්ත්වය යථා ස්වභාවය
දැන ගන්න ඕනේ. ඇත්ත தත්ත්වයෙන් අපේ ප්‍රඥාව අනුව තමයි සාපේක්ෂව කියන්න වෙන්නේ. දැන් එළිය තියෙන රූපය අපිට මූලිකව හිතෙන්නේ පටවිය ආපෝ තේජෝ වාය වලින් හැදිලා තියෙනවා.
ඔව්
නේද? දැන් වතුරට එබෙන බල්ලට හිතෙන්නේ මොකක්ද? අර වතුරේ ඉන්න බල්ලා පටවිය ආපෝ තේජෝ වාය වලින් හැදිලා
තියෙනවා. ඒ බල්ලක විඥානේ
නේ අපේ. ඔව් අපේ විඥානේත් ඒ වගේ තමයි. ලෝකෙට ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒක මේ වගේ හැදිලා
තියෙනවා.
ඔකනේ ඒ කියන්නේ දැන් දැකලා දැනගත්තා එළිය මොකද්ද තියෙනවා ඒක හැදිලා තියෙනවා කියනවා ඊළඟට පොට වියපෝ තේජෝ ඒ කණ්ණාඩියෙන් බැලුවත් ඕක තමයි දැන් අර කුරුල්ලෝ එහෙම රැවටෙන්නේ කණ්ණාඩියට කොටන්නේ ඇවිල්ලා අපි අපි රැවටුණ කාලයක් තිබුණා අර දැන් පොඩි ළමයි මුලින්ම බැලුවහන් කණ්ණාඩිය අල්මාරිය ඇතුලේ හොයනවා දැන් කවුද ඉන්නේ නැද්ද අම්මම කාලයක් තිබුණා දැන් මතක නැති වුණා ඔව් දැන් මෙහෙමයි දැන් අපි ඒ මට්ටමට රැවටෙන්නේ නැති වුණාට අපේ මට්ටමට රැවටීමක් තියෙනවා. ඒක තේරෙන්නේ රහතන් වහන්සේට. එහෙම නැත්නම් ඇත්ත නැති හැටි දකින්න කියලා. දැන් අපි කන්නාටියෙන් දැන් ඒව අපිට උපමා විදිහට ගන්න ඕනේ. දැන් උදේ කණ්ණාඩියෙන් මූණ බලන්න ඇතිනේ නේද? තාමත් හිතන් ඉන්නා ඒ වගේ ලස්සනට ඇති කියලා. දැන් බැලුවොත් තමයි පේන්නේ එහෙම කොහෙද දැන් දාඩිය දාලා රෝම මේ වෙලා නේද? අර තිබුණ ලස්සන ඒ වුණාට හිතේ තියෙන්නේ තාම අර උදේ බලපු වෙලාවට තිබුණ එක. දැන් ඒ වුණාට අපිට පොඩි නුවණක් තියෙනවා. දැන් ඒ වෙලාවේ බලපු රූපේ දැන් කණ්ණාඩිය තියෙනවද?
නෑ ඒ රූපේ දැන් නෑ.
ඒක දැන් නෑ. එතකොට ඒ වෙලාවේ කණ්ණාඩි ඉස්සරහ තිබුණ ගතිය තමයි ඒ කණ්ණාඩියෙන් දැන් දැක්. එහෙම නුවණක් තියෙනවා නේද? ඔය නුවණ හැබැයි අපේ ආයතන වලට යෙදෙන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මොහොතේ ඇහැ කියන කණ්ණාඩියෙන් හදලා දෙන ප්‍රතිබිම්බෙ නෙමෙයි දැන් දකින්නේ. ඒක අර වගේ අර ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. එහෙම නිරුද්ධ කරන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. දැන් කණ්ණාඩියේ කරන් මේ වෙලාවේ බලද්දි මේ වෙලාවේ හටගත්තා දැන් ඒක නැහැ කියලා දන්නවා. එතනින් අහකට එනකොට ඒක නෙමෙයි. මේ ඔය සිද්ධියමයි අපි මේ ඇහැ කියන කණ්ණාඩිය කරන්නේ. දැන් ඇහැ කියන එක ප්‍රසාද චක්කු ප්‍රසාදේ කියලා. ප්‍රසාදේ කියන්නේ කණ්ණාඩියක් වගේ උපය. සෝත ප්‍රසාදේ කියන්නේ ඒ කණේ තියෙන උපය. ඔය උපයේ සතහන් වෙတဲ့ එක තමයි මේ ඒවට අදාළ අර කෝච රූපවලට ප්‍රතිබිම්බ හැදෙන. ඒකට කියන ප්‍රසාද රූප කියලා. ප්‍රසාදේ හැදෙන රූපය. ප්‍රසාද රූප. ඕක තමයි විඥාණයෙන් දැනගන්න. අමුතු දෙයක් නෙමෙයි. ඔව්. හේ තියෙන කණ්ණාඩියෙන් හදලා දෙන ඒ ප්‍රතිබිම්බේ තමයි අපි මේ චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ. කනේ තියෙන ඒ වගේ කණ්ණාඩියකින් හදලා දෙන ඒ ශබ්ද ප්‍රතිබිම්බේ තමයි සෝත විඤ්ඤාණයෙන් දැනගන්නේ. ඒකට තමයි ප්‍රසාද රූප කියලා පාලියෙන් කියන්නේ. ඈ? අනායතනෙම එහෙම දෙයක් තියෙනවා.
සෝතඥානෙන් දැනගන්නේ ශබ්දයක් විතරයි නේද? ඒකට නම අදු දානම එක බෙර හඬ එන හඬ කියලා.
ඒව ඔක්කොම මනසෙන් කරනවා.
මනසෙන් කරනවා.
සෝතඥානෙට පුළුවන් ශබ්ද සංඥාවක්, ශබ්ද සතහනක් ගන්න
විතරයි.
ඒකට අදාළ ප්‍රතිබිම්බේ දකින්න විතරයි. චක්කු විඥානෙට පුළුවන් ඇහැට ඒකෙන් හදලා දෙන ඒ ප්‍රතිබිම්බේ දකින්න විතරයි. ඔව්. සිද්ධ වෙලා ඉවරයි. ඉතින් දෙලා ඉවර නම් ප්‍රශ්නයක් නෑ. දැන් අපිට ඉවර වෙන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත අනිත්‍ය තත්ත්වේ තමයි ඒක සිද්ධ වෙලා මේ මොහොතේ හැටගත්තා මේ මොහොතේම ඒක නැති වෙනවා නේද ඕක ඇත්ත වුණාට අපි ඔය ඇත්ත දකින්නේ නැහැ ඒ ඇත්ත පිළිගන්න අපි කැමැති මොකද අපේ කැමැත්ත තියෙන්නේ ඔය දැනගත්තු දේ තියනවා කියලා තියෙනවා ඔය දැනගත්තු දේ තියෙනවා පැවැත්මක් දෙන්න තමයි අපේ ආසාව තියෙන්නේ
නේද බලනවා
ඔව් දැන් වතුරට එවෙන බල්ලා කැමති නෑනේ ඔය මේ මොහොතේ හටගත්තු බල්ලෙක් දැක්කේ ඕක ඒක එතනම නිරුද්ධ වෙනවා කියලා දැනගත්තත් ඌගේ නිකන් හිතට හරි නෑනේ එහෙනම් මන් දන්න දේ බොරුවක් වගේ